ජීවත්වී මක් වෙනුවෙන් එමෙන්ම ජීවිතයේ සාරය සාගනය ඇමක් විදිහට අප හැම දෙනාම භාවනාව පුහුණු වෙනවා. ඇඳුමක් විලාසිතාවක් ආභරණයක් නැතිනම් බිත්ති සැරසිල්ලක් ලෙස නොවේ. බොහෝ විට ආගම සහ ආගමික පිළිවෙත් බහුජනයා යොදාගන්නේ එබඳු සැරසිලි ලෙස බාහිර ආභරණ විදිහට කුණු වෙන ගඳ ගහන තිරා යන අවලස්සන ගොරෝසු අභ්‍යන්තරය වහගන්න ලස්සන පින්තාරුවක් විදිහට එතන නතර නොවී මේ යෝගී පිරිස උත්සාහ කරන්නේ අභ්‍යන්තරය ශක්තිමත් කරගන්න, අභ්‍යන්තර සාරය සොයන්න, ඇතුළතින්ම වෙනස් වූ අයෙකු බවට පත්වන්නට. ඒ සඳහායි භාවනාව. ඇතුළතින්ම වෙනස් වූ අයෙකු බවට පත්වෙන්න. සිතිවිලි වෙනස් නම් කතාව වෙනස්, හැසිරීම වෙනස්. සිතිවිලි වෙනස් නොකොට වචන වෙනස් කරන්න බැහැ, හැසිරීම වෙනස් කරන්නත් බෑ. සිතිවිලි වෙනස් වෙන්න නම් චේතනා වෙනස් විය යුතුයි. චේතනා වෙනස් වන්නේ දැකීම අනුවයි. මුලම මුල්ම අංගය දැකීම. දකින ආකාරයට අනුවයි ඕනෑපාකම් චේතනා ගොඩනංවන්නේ. චේතනා අනුව හිතනවා, සිතීම අනුව කතා කරනවා සහ ක්‍රියා කරනවා, ප්‍රතික්‍රියා දක්වනවා. සමස්ත සමාජයේම මුළු පද්ධතියම අපට කියන්නේ හැසිරීම වෙනස් කරගන්න, කතා වෙනස් කරගන්න. ඉතාම ස්වල්ප පිරිසක් තමා සිතිවිලි ගැන කතා කරන්නේ. සිතිවිලි වෙනස් විය යුතුයි කියන කාරණේ කියන්නේ එතනෙනුත් එහාට ගොස් සිතිවිලි වල මූලය වන චේතනා. චේතනාව අනුවයි හිතන්නේ. කොහොමද චේතනා වෙනස් කරගන්නේ? දර්ශනයන්, දැකීමන්, දැක්ම අනුව. භාවනාව පමණයි එපමණ ගැඹුරකට, එපමණ මූලයකට යන්නේ. ඒ මුලින්ම පරිවර්තනය පටන් ගන්නෙ. එවිට මැද සහ අග ගැන වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ. මුල වෙනස් වන විට කඳ වෙනස් වෙනවා, අතුරුකිලි වෙනස් වෙනවා, දලුකොළ වෙනස් වෙනවා, පොහොට්ටු සහ මල් වෙනස් වෙනවා, පළ වෙනස් වෙනවා. එක් පැත්තකින් භවනාව අපව අපේ මූලයේ වෙතට රැගෙන යනවා. අතුවග ජීවත් වුණු පිරිසක්, මුදුන් මුලත් සමග ජීවත් වෙන පිරිසක් බවට භවනාව පත් කරනවා. අතුකොළ රිකිලි සමග ප්‍රශ්න හදාගත් පිරිසක්, සියලුම ප්‍රශ්න මුලිනු පුටා දබන පිරිසක් බවට පත් වෙනවා. ඒ තමා තුළට පිවිසෙන ගමනටයි භාවනාව කියන්නේ. තමා තුළට, තමන්ගේම අභ්‍යන්තරයට සියලු ප්‍රශ්න පැන නගින මූලයට යන ගමනයි භාවනාව. ඒවා දැක, ඒවා අත්හරිමින්, මුලිනු පුටා දමමින් නව නිර්මාණයක් තමා තුළින් බිහි කිරීමටයි විපස්සනා කියන්නේ. විපස්සනාව කවදාවත් යෝගියාට මේ තප්පරේ සිටි ආකාරයට ඊළඟ තප්පරේ ඉන්න දෙන්නේ නැහැ. වෙනස් කරනවා. විපස්සනාව යනු අප දන්නවා විනිවිද දැකීම. සෑම විනිවිද දැක්මක් සමගම දකින්නා පරිණත වෙනවා, දකින්නා අවබෝධයට සමීප වෙනවා, දකින්නා මෝහුරා යනවා. මෙතුවක්කල් නොදැක නොදැන කළ බාල බොළඳ විකාර ක්‍රියා අත්හරිනවා, නැතිනම් අත්හැරෙනවා. සෑම දැක්මක් සමගම පරිණත පුද්ගලයෙකු විපස්සනාව බිහි කරනවා. සෑම අවබෝධයක් සමගම මොහුකුරා ගිය පුද්ගලයෙකු විපස්සනාව බිහි කරනවා. විපස්සනාව යනු ලබන ලබන අත්දැකීම කපා කොටා විශ්ලේෂණය කොට විනිවිද බලා එය එසේ වූයේ ඇයිදැයි හේතු සොයා ගැනීමයි. කොහොමද වුනේ, ඇයිද එය වුනේ, හේතු සොයා ගැනීම. හේතු සොයාගෙන යන ගමනකටයි භවනාව කියන්නේ. හේතු නොදැනයි අප හැමදෑම එකම බාල බොළඳ මෝඩ අමන ක්‍රියා යලි යලි කළේ නොදැන. කරන්නේ කුමක්දැයි නොදැන, කරන්නේ නොකළ යුතු දෙයක් බවත් නොදැන, එහි විපාකත් නොදැන. මුලින්ම අකුසලයක් කරන විට එයට සමාවක් ඇති පළවෙනි වතාවට. නමුත් එය නැවත නැවත කරන විට සමාවක් නැති වෙනවා. කවුරුවත් දඬුවමක් දෙන්නේ නැහැ. තමන්ම දඬුවම් බවට පත් වෙනවා. තමන්ම තමන්ගේ දඬුවම් බවට. කුමක්ද දඬුවම? ඒ නොකළ යුතු ක්‍රියාව, නොකළ යුතු වචනය, නොකළ යුතු සිතවිල්ල, ඒ දෙය, ඒ නොසිතිය යුතු සිතවිල්ල, නොකිය යුතු වචනය, නොකළ යුතු ක්‍රියාව, නොකර බැරි දෙයක් බවට පත් වෙනවා. ඉන් පසුව තමන්ට බැරි වෙනවා වෙනස් වෙන්න. තමන් තමන්ගේම පුරුද්දක අතකොළුවක් බවට පත් වෙනවා. ඊට වඩා දඩුවමක් තිබෙනවද? තවදුරටත් කියනවා නම් තමන්ට වෙනස් වෙන්න බැරි වෙනවා. එම නිසා අසිහියෙන් ඇස් වහගෙන ඔහි ජීවත් වීම වෙනුවට දැනුවත්ව ජීවත් වෙන්න පුහුණු වෙමු. දැනුවත්ව වැඩ කරන්න, දැනුවත්ව කතා කරන්න, දැනුවත්ව සිතන්න. පුරුද්දට නොවේ, ඇබ්බැහිවීමක් නිසාත් නොවේ, අත්හරින්නට බැරි නිසාත් නොවේ, දැනගෙන සිහියේ එතනදී තේරීමක් තිබෙනවා. අත්හරිනවද නැද්ද? වෙනස් වෙනවද නැද්ද? හැම මොහොතක්ම වෙනස් වීමේ දොරටුවක්, අලුත් මාවතකට පිවිසෙන දොරටුවක්. සෑම ශබ්දයක්ම, සෑම සංවේදනයක්ම, සෑම අත්දැකීමක්ම දොරක් විවර කරනවා අලුත් මගකට පිවිසෙන්නට. දුක් නොවිඳින මගකට, අසහනය නැති මගකට, සන්තාපය නැති මගකට, ශෝක නොකරන මගකට, පසුතැවෙන්නට සිදුනවන මගකට. ඒ දුරටුවෙන් පිවිසෙන කෙනෙකු බවට පත් වෙන්න. ඒ සඳහා හැම මොහොතකම සිහිය තිබෙන කෙනෙකු විය යුතුයි. සිහියෙන් සිටින, සාවධානයෙන් පසුවන, එසේ නැතිනම් ඒ සැනසිල්ලේ දොරටුව පෙනෙන්නේ නැහැ. සිහියෙන් බැලුවොත් පමණයි පෙනෙන්නේ. කවුරු මොනවා කීවත්, මොන දේ ඇස් ඉදිරියේ පෙනුණත්, කවරාකාරී මතකයක් ඔළුවට ආවත්, සිහියෙන් ඒ මොහොතේ සිටින කෙනාට පෙනෙනවා සැනසිල්ලේ ඉන්න පුළුවන් බව, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්, නිදාසී ඉන්න පුළුවන්. කිසිම හඬකට බෑ ඒ නිදහස පැහැරගන්න. සිහියට අයිති සැනසිල්ල පැහැරගන්න කිසිම සිතිවිල්ලකට බෑ, කිසිම රූපයකට බෑ. සිහිය ඔබට පිරිනමන ඒ නිදහසේ තිළිණය, නිදහසේ භුක්ති විඳින්න. මෙලොව කිසිම කෙනෙකුට හෝ කිසිම දෙයකට එම නිදහසේ තිළිණය, සිහිය පිරිනමන නිදහසේ තිළිණය ඔබෙන් පැහැරගන්න බෑ. එය අහිමි වෙන්නේ අසිහියෙන් සිටියොත් පමණයි. අසිහියට පමණයි නිදහසේ සහ සැනසිල්ලේ තිළිණය ඔබෙන් පැහැරගන්න පුළුවන්. ඒ ඔබේම අසිහිය, මගේම අසිහිය. තවත් කෙනෙකු අසිහියෙන් සිටිනවා, අසිහියෙන් වැඩ කරනවා, අසිහියෙන් කතා කරනවා කියා අපට සමාවක් නැහැ අසිහියෙන් වැඩ කරන්න. එහි විපාක අප තනි තනියම විඳිය යුතුයි. අසිහියෙන් නම් හිතන්නේ, අසිහියෙන් නම් කතා කරන්නේ, අසිහියෙන් නම් ක්‍රියා කරන්නේ පරණ වීමක් මිස අලුත් වීමක් නෑ, දිරා යෑමක් මිස නැවුම් බවක් නෑ. දිරාගිය පරණ හැව අත්තරින නාගේ කුසී අත්තරින්න ඒ පරණකම, ඒ අසීය නැමැති පරණ බව අත්තරින්න. අසීය තරම් පරණ දෙයක් තවත් නෑ. මේ සසර තිබෙනවා නම් යම්තා පැරණි දේවල්, ඒ අතර ඉපැරණිම දේ තමා අසීය. යම්තාක් සසර පැරණිද එපමණටම අසීහිය පැරණී. එනිසායි එදා මෙදා තුර සසර හිටී අසීහිය නිසා. අසීහිය පරණයි, හොඳටම පරණයි. ඒ පැරණි සැව, දිරාගිය අසීහිය නැමැති පැරණි සැව අත්තරින නාගේකු බවට පත් වෙන. දුක් වෙන්නේපා ඒ අත්හැරීමට. අසීහිය අත්හැරිය කියා අහිමි වන කිසිවක් නැහැ. සියල්ල අපට මෙතෙක් කල් අහිමි වුණා නම් අහිමි වුණේ අසීහිය නිසා. වෙහෙස මහන්සියෙන් උපයා සපයාගත් දේ පවා අහිමි වුණා නම් සහ විනාශ වුණා නම් එසේ අහිමි වූයේ විනාශ වූයේ කලබල නිසා, සිහි කල්පනාව මදි නිසා. පරණ පුරුදු අසීහිය අත්හරින්ට බිය වෙන්න එපා. ඒ අත්හැරීමත් සමග අත්පත් වෙනවා අසීමිත සැහැල්ලුවක්, අසීමිත සැනසිල්ලක් සහ අනන්ත වූ නිදහස. එම අනන්ත වූ නිදහස සහ අසීමිත වූ සැනසිල්ල උරුම වන්නේ අතීතයට නොව වර්තමානයට, ඊයේට නොව අදට, හෙටටත් නොවේ. අද සිටින කෙනාටයි, වර්තමානයේ ජීවත් වන කෙනාටයි. එබඳු අසීමිත වූ සැනසෙල්ල, නිමා නොවන නිදහසක් අත ළඟ තබාගෙන ඇයිද තවමත් දුක් විඳින්නේ? එබඳු අසීමිත වූ ආලෝකයක් දොරකඩ තබාගෙන ඇයිද තවමත් දොරකවුළු වසාගෙන අඳුරේ සිටින්නේ? ධර්ම සාකච්ඡාවට අවකාශය.
ප්‍රියරත් දේශනයේදී ඉදිරිපත් කරපු ප්‍රියරත් මේ සමාජීය වශයෙන් ජීවත් වෙනකොට අපි සම්මුති එකට ඉන්න ඕන එකයි. ඊළඟ පරමාර්ථය වශයෙන් ගත්තාම අපි ඇත්ත අවබෝධ කර සත්‍ය අවබෝධ කරගෙන ඒ දකින්න එක එකයි. ඒකත් එක්ක මේ සිහිය අතර තියෙන සම්බන්ධතාවය විස්තර කරත් මතක තියෙන ගොඩක් තව පැහැදිලි.
අප ඉන්නේ සම්මුතියේද පරමාර්ථයේද ඒ දෙක හඳුනනවා නම් මේ ඉන්නේ සම්මුතියේ මේ ඉන්නේ පරමාර්ථයේ කියලා කියන්නේ සිහිය තිබෙනවා සිහිය තිබෙන විට පමණයි දන්නේ සම්මුතියේ සිටින විට සම්මුතියේ සිටිනවා කියන්නේ සමාජ සම්මතත් එක්ක සිටින විට සම්මතත් එක්ක සිටින බව පරමාර්ථ දැක්මක් සමග සිටින විට ඒ පරමාර්ථ දර්ශනය තුල ජීවත් වෙන බව සිහිය නැතිනම් ඇත්තටම දන්නේ නැහැ කොතනද ඉන්නේ කියලා සමාජ සම්මත සමග ජීවත් වුණත් දන්නේ නැහැ සම්මත සමග සිටින බව ඒ නොදන්නාකම නිසායි සම්මත ඉක්මවා යන්නේ ඒ සම්මත බිඳින්නේ බොරු කියන්නේ කියන බොරුවක් කියවෙන්නේම ඒ බොරු කියන්නේ සම්මතනේ ඒ සම්මත එළිය සම්මත කඩාගෙන සම්මත වලට පයින් ගසා කෙනෙක් අසත්‍යයක් ප්‍රකාශ කරන්නේ නොදන්නකම නිසා දන්නේ නැහැ එතකොට මුසාවාදයක් කියවෙන හැම විටම එතන සිටින්නේ සිහිය නැති කෙනෙක් සමහරට හොඳට කල්පනා කර අහු නොවෙන්න ඒ බොරුව කියනවා විය හැකි. එයින් කියන්න බෑ සිහියෙන් ඉන්නවා කියලා. ඒ බොහෝ නිින්දෙන් ඇවිදින බොහෝ දෙනෙක් ඊටාම නිවැරදිව ඇවිදිනවා වැටිලා නැහැ කවදාවත් නිින්දෙන් ඇවිදින අය. තුවාල කරගෙන නැහැ එහෙ මේ අතපය හප්පගෙන මූණ හප්පගෙන ඒ ඇවිදලා අපහු නිදාගෙන සිටි ඇඳටම පැමිණිලා ඒ නිින්ද දිගටම ගෙනියනවා සමහර විට දවල්ට සිදුවන අත්වැරදීමත් වෙන්නේ නැහැ ඒ රාත්‍රී නිින්දෙදී ඇවිදින අය අති පාරවල් වරදින්නේ නැහැ අනතුරු කරගන්නේ නැවත එයි කියන්ට බෑ ඒ අය සිහියෙන් තමයි ඇවිදින්නේ කියලා. සම්බෑ ඒ බඳු අත්වලදී නොවි ඉන්න පුළුවන් පුරුද්දට අසිහියට. ජීවත්වන සමාජයට අප ගරු කළ යුතුයි. එනම් සියලුම සමාජ නීති රීති පිළිපැදිය යුතුයි කියා නොවේ නමුත් සමාජයට ගරු කරන්නට ඕනේ. මක්නිසාද අපේ ජීවත් වීම සඳහා මේ සමාජය අපට බොහෝ දේ දෙනවා. අය කයිවාරු ගැහුවට සමහරුන් තනියම ඉන්න පුළුවන් කියා ඒ අසිහියෙන් කරන ප්‍රලාපයක් මිස පුළුවන් කමට කියන දෙයක් නොවේ තනියම ඉන්න බෑ සමාජයක් නැතුව ජීවත් වෙන්න බෑ ඒ හොඳ නරක හරි වැරදි ඒ සියල්ලෙන් යුක්ත සමාජයේ තමයි අපට ජීවත් වෙන්න ආහාර දෙන්නේ බොන වතුර දෙන්නේ උෂ්ම දෙන්නේ ඇඳුම් දෙන්නේ ගෙවල් දෙන්නේ වෙනත් සියලුම සේවාවන් සපයන්නේ මේ සමාජයේ ඒ සමාජයට අප කෘතවේදී විය යුතුයි ඒ සම්මත සමාජයට කෘතවේදී විය යුතුයි එයට ණයයි හුස්ම ගන්න හැම ජීවියෙක්ම සමාජයට ණයයි ඒ හුස්මෙන් පටන් ගන්න අනිත් හැම දෙයක්ම ඒ හැම දෙයකම අපි ණයයි ඒ ණය කෙවිය හැකි එක ක්‍රමයක් තමයි කෘතවේදීත්වය. ඒ සමාජයෙන් ගත් දේවල් අප කෘතවේදීව නම් පරිහරණය කරන්නේ ගෞරවාන්විතව නම් පරිහරණය කරන්නේ ඒ ණය කැපෙන එක ආකාරයක් ඒ විදිහට. දෙවෙනි ක්‍රමය තමයි අර පිරිමැස්මින් පාවිතා කිරීම. ඒ අපිට අයිති දේවල් නෙමෙයි මේ කිසිවක්. මෙයා සමාජයට අයිති දේවල් සමාජයේ නිෂ්පාදනය කර දේවල් මුදල් දීලා ගත්ත වෙන්න පුළුවන් නමුත් මුදල් මුදල් යනුත් අවසාන වශයෙන් සමාජ නිෂ්පාදනය දැනුම සමාජ නිෂ්පාදනය තාක්ෂණයේ සමාජ නිෂ්පාදනය අධ්‍යක්ීම් සමාජ නිෂ්පාදනය අමුද්‍රව්‍ය සියල්ලම අයිති සමාජයට එතරේ සියල්ල කවලම් කොට නිෂ්පාදනය කරන දේවල් තමා අප පරිහරණය කරන්නේ හැම දෙයක්ම අප පරිහරණය කරන්නේ සමාජයේ සතු දේවල් අප නාස්ති කරනවා නම් විනාශ කරනවා නම් අපතේ යවනවා නම් එය පවක් ඒ මහා පවක් පුංචි පාවක් නෙමෙයි මහා පාපයක් අපට අයිති නැති දේවල් නාස්ති කිරීම විනාශ කිරීම සහ අපතේයි. විතර කෙනෙකු පරිහරණය කරන දේ අර පිරිමැස්මෙන් නම් පරිහරණය කරන්නේ කිසියම් දෙයකට අවශ්‍ය අවම ප්‍රමාණය නම් ප්‍රයෝජනයට ගන්නෙ අනුන්ට ඉදිරි කරනවා නම් අන්නර ණය බිය වෙනවා නැත්නම් ණයකාරීක්ම වෙනවා දිගින් නිසා සමාජයට ගරු කරන කෙනෙක් වෙන්න පුළුවන් සමාජයට ණය නොවන කෙනෙක් ණය ගෙවන කෙනෙක් වෙන්න ඕන ඊළඟ කාරණය මේ හැම දෙයක්ම සමාජ සම්මත සමාජය හැදූ දේවල් මේ වචන පවා හදලා තියෙන සමාජයේ වචන භාෂාව සංකල්ප අදහස් මේ සියල්ලම මේකක්වත් අපහෙදු දෙන්නේ මේ පෞද්ගලිකව අපට බෑ නිර්මාණකරුවන් වන්නට අපට පුළුවන් නිෂ්පාදනය කරන්න හැබැයි නිර්මාණයක් කරන්න බෑ මේ දෙක නිර්මාණයේ අනු අලුත්ම දෙයක් පරණ කිසි දෙයක් ගන්නෙ නැතුව අලුත්ම අලුත් දෙයක් හදන්න අපට බැහැ. අප කරන්නේ කුමක්ද? පරණ දේවල් අරගෙන ඒවට අලුත් මොහොනවරක් දෙවීම. එනිසා අපට නිෂ්පාදනය කරන්න පුළුවන් සමාජයෙන් අමුද්‍රව්‍ය අරගෙන. හැබැයි නිර්මාණයක් කරන්න බැහැ. සියල්ලම සමාජ නිෂ්පාදන සහ නිර්මාණ. එතනදී ඒ සමාජයේ නොමග යවන දේවල් නොකිව යුතුයි නොකළ යුතුයි සමාජයේ මුලාවන දේවල් සමාජයේ නොමග යන දේවල් අප නොකිව යුතුයි සහ නොකළ යුතුයි. දැන් ඔබතුමා මේ මතකල කාරණය ඒ දෙක බොහොම සරලයි සම්මුතිය සහ පරමාර්ථය. දැන් උදේවරුවේ ගත්ත උදාහරණය නැතිනම් උදේ මතකල කාරණය කවුද කොහේද කුමක්ද මේ ප්‍රශ්න තුන කවුද කොහේද කුමක්ද කරන්නේ කුමක්ද ඉන්නේ කොහේද තමන් කවුද සමාජයේ පැත්තෙන් කවුද නම කියන්න පිළිවන් තමන් කවුද නම කරන්නේ මොනවද රස්සාව ඉන්නේ කොහෙද ගම්පලාත පදිංචි දේ ඒ ප්‍රශ්න තුනට ඒ පිළිතුරු තුන සෑහෙනවා හොඳටම සෑහෙනවා අසන්නා ඒ ප්‍රශ්න ඇසූ කෙනා තෘප්තියටපත් වෙනවා තව අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් නමුත් ඒ ප්‍රශ්න වලට හොඳ සම්පූර්ණ පිළිතුරක් දුන්නා නිවැරදි පිළිතුරක් බොරුවක් නොවේ ඇත්තක්. ඒ අනුන් ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ අහන විට දැන් තමන් මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහන විට ඒවා පිළිතුරු නොවේ. තමන් කවුද? තමන් ඉන්නේ කොහෙද? මොනවද කරන්නේ? තව කෙනෙකු අහන විට ওই ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ මතකේ. මතකෙන් දෙන්නේ. නම මතකයි, රස්සාව මතකයි, ලිපිනය මතකයි. දැන් ලිපිනය අමතක වුණොත් මේ පළාත ඒ උත්තරය දෙන්න බෑ. රස්සාව මතක නැත්තම් ඒත් උත්තර දෙන්න බෑ. නම අමතක වුණොත් ඒත් පිළිතුරක් නෑ. ඒතර සමාජ සම්මත වලට අප පිළිතුරු දෙන විට අප පිළිතුරු දෙන්නේ අතීතයෙන්. සමාජයෙන් සෑහීමකටපත් වෙනවා. සමාජයේ ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ. සමාජයේ හැම විටම සැලකිලිමත් වෙන්නේ ඔබේ අතීතය ගැන. අපේ අතීතය ගැන අපත් සැලකිලිමත් වෙන්නේ අනුන්ගේ අතීතය ගැන. අතීතේ හරන්න අතීතේ හොයාගෙන යන්න කැමති. එනිසා ඉතිහාසයේ විෂයක් බවට පත් වෙලා තිබෙන්නේ. පුරාවිද්‍යා විෂයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ පොදු නමුත් පෞද්ගලිකව ගත්තත් ওই විෂයන් දෙක තමයි ඉතාම ජනප්‍රිය. පුරාවිද්‍යාවයි ඉතිහාසයයි. පෞද්ගලිකව අතීතේ දැන් ඔහොම කළාට ඉස්සර ඔහොම නෙමෙයි. දැන් වර්තමානයේ හොඳ කරනවා කියන එක ගැන සමාජයට එච්චර ඒ ගැන හැඟීමක් නැහැ. ඉස්සර මොකද කරේ? නමුත් ඔය ප්‍රශ්න ටික තමන් තමන්ගෙන් අසන විට අතීතය ගොළු වෙනවා. අතීතය නිහඬ වෙනවා. අතීතය කතා කළත් ඒ පිළිතුරු සාවද්‍යයි. අතීතයට කියන්න දෙයක් නෑ තමන්ට. අනුන්ට කියන්න දේවල් තිබ්බට අප ඉදිරියේ අපේ අතීතයට උත්තර නැති වෙනවා. ඒක කිව්වත් වැඩක් නෑ. අපට ඒක නෙමෙයි අවශ්‍ය. මේ මොහොතේ මා කවුද? මේ මොහොතේ මා කරන්නේ කුමක්ද? මේ මොහොතේ මා ඉන්නේ කොහෙද? මේ වර්තමානය, මේ මොහොත, මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට නම් එන්නට ඕනේ දෙයක්. මෙතැනට, මේ මොහොතට, වර්තමානයට, අතීතයට කට උත්තර නැහැ මේ ප්‍රශ්න වලදී. දැන් පරමාර්ථ සත්‍යයට උනන්දු වෙනවා නම් පරමාර්ථ සත්‍යය සමග ජීවත් වෙන්නට අවශ්‍ය නම් මේ මොහොතේ ජීවත් වෙන්න වෙනවා. මේ මොහොතේ. මක් නිසාද? පරමාර්ථ සත්‍ය ජීවත් වෙන්නේ මේ මොහොතේ. අතීතේ නොවේ. අතීතේ ජීවත් වෙන්නේ සම්මුතිය. ඒ පරමාර්ථ සත්‍ය ගැන අතීතයේ සිට කතා කරන විට ඒ සම්මුතියක් බවට පත් වෙනවා. තවදුරටත් ඒ පරමාර්ථ සත්‍යයක් නෙමෙයි. පරමාර්ථ සත්‍ය anu ජීවත් වෙන සත්‍ය. සම්මුති සත්‍ය anu මියගිය සත්‍යයක්. ඒතර සත්‍යයන් දෙකක් තිබෙනවා. පරමාර්ථ සහ සම්මුති. සම්මුති සත්‍ය මියගිය සත්‍යයක්. පරමාර්ථ සත්‍ය ජීවත් වෙන සත්‍යයක්. ජීවත් වෙන සත්‍යය ග්‍රහණය කරගන්න, අවබෝධ කරගන්න, තේරුම් ගන්න නම් ජීවත් වෙන කෙනෙකු විය යුතුයි. සම්මුති සත්‍යය නම් ත ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. වර්තමානයේ ජීවත් වෙන්න. සිහියෙන් කරන්නේ කාර්යයයි. ප්‍රබුතමව සිහියත් එක්ක තිබෙන සම්බන්ධය ඍජු සම්බන්ධයක්. නොබිඳිය හැකි සම්බන්ධයක්. සිහිය අත්හැර පරමාර්ථ සත්‍යයක් ගැන කතා කරන්නවත් අත්දකින්නවත් පරමාර්ථ සත්‍ය ස්පර්ශ කරන්නවත් බැහැ. මේ මොහොතේ කරන්නේ කුමක්ද? ඇත්තට මේ මොහොතේ කතා කරනවා, මේ මොහොතේ සවන් දෙනවා, මේ මොහොතේ කල්පනා කරනවා, මේ මොහොතේ එකඟ වෙනවා, මේ මොහොතේ විරුද්ධ වෙනවා, මේ මොහොතේ කුතුහලයක් තිබෙන්නේ. ඒත් මේවා තමයි මේ මොහොතේ කරන දේවල්. ඒ අපේ රැකියාවත් සමග කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් මේ මොහොතේ කරන දේ දන්නවාද? දන්නේ නැහැ කියන්නේ මේ මොහොතේ නෙමෙයි ඉන්නේ, සිහියෙන් නොවේ ඉන්නේ. දන්නවනම් සිහියෙන් ඉන්නේ. මේ මොහොතේ ඉන්නවා. මේ මොහොතේ කොහෙද ඉන්නේ? ඉන්න පුළුවන් තැන් තුනයි තිබෙන්නේ. පළාත් තුනකයි ඉන්න පුළුවන්. ඔය පළාත් නමයක්වත් ඒ රටවල් 10ක් 12ක්වත් නැහැ. තියෙන්නේ පළාත් තුනයි. අතීතේ, වර්තමානයේ, අනාගතේ. ඒක කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ කියලා බලන්න. ඒකට නැවතත් දන්නවනම් එයත් වර්තමානයේ ඉන්න නිසා. අතීතේ ඉන්නවනම් දන්නේ නැහැ ඉන්න බව. අනාගතේ ඉන්න කෙනත් ඉන්නේ අනාගතේ බව දන්නේ නැහැ. ඒකට දැනගත්තොත් ඒ මොහොතේ වර්තමානයට එනවා. දැනගත් මොහොතේම වර්තමානයේ ජීවත් වෙන කෙනෙකු බවට පත් වෙනවා. සිහියෙන් කරන්නේ ඇයි? අතීතයේ සිටින විට සිහිය ඇවිත් අපට කියනවා ඔබ ඉන්නේ අතීතේ. ඔබ ඉන්නේ අනාගතේ. ඔබ සිටින්නේ සිහින මාලිගා සමග දවල් සිහින දකිමින්. ඔබ සිටින්නේ මියගිය අතීතයක සොහොන් බිමක. සිහිය අපට කියන වෙන කවුරුවත් කියන්නේ කාටද කියන්න පුළුවන් මේ සමාජයේ? සමාජයේ කාටද අපට මේ පණිවිඩය දෙන්න පුළුවන්? අප ළඟට ඇවිත් තට්ටු කොට ආ යාළුවෝ ඔබ ඉන්නේ අතීතේ, ඔබ ඉන්නේ අනාගතේ කියලා කාටද? කිසිම සමාජ සම්මතයකට, සම්මුතියට බෑ අපට ඇවිත් මේ බව කියන්න. සිහියට පමණයි. සිහිය ආසැනින්ම අප දැනගන්නවා සිටියේ වර්තමානයේ නොවන බව. නමුත් දැන් ඉන්නේ වර්තමානයේ. ඒ සිහිය ආ මොහොතේම වර්තමානයේ පදිංචි කරුවෙකු බවට පත් වෙනවා. ඒතර වර්තමාන පුරවැසියෙක්. අතීත පුරවැසියෙකුවත් අනාගත පුරවැසියෙකුවත් නොවේ, වර්තමාන පුරවැසියෙක්. තමන් කරමින් සිටියේ කුමක්ද? හිටියේ කොහෙද? තමන් කවුද? තමන් කවුද? බොහෝ දේවල් කෙනෙකු තමන් ගැන සිතාගෙන සිටිනවා. උස මහත ගැන, පාට ගැන, හැඩරුව ගැන, වයස ගැන, ගති ලක්ෂණ ගැන. ඒතර මේ සියල්ල කැටි කොට ඇඳගත් චිත්‍රයක්, මවාගත් චිත්ත රූපයක්. ඒ තමා මම. ඒට තමා නම දෙන්නේ. නම් සිහියෙන් බලන විට මේ මොහොතේ සිටින මමයට හාත්පසින්ම වෙනස්. ඔය එකක්වත් එතන නෑ. ඒ කිසි දෙයක් දැනෙන්නේ නෑ. වර්තමාන අත්දැකීම කුමක්ද? සමහර විට සතුටින් සිටින. එතකොට ඔබ කවුද? ඔබ සතුටින් සිටින කෙනෙක්. සැහැල්ලුවෙන් සිටින කෙනෙක්. නිදහසේ සිටින කෙනෙක්. නැතිනම් මහා බරකින් සිටින කෙනෙක්. තමන් කවුද බලන්න. මේ මොහොතේ තමන් කවුද? දුකින් සිටින කෙනෙක්. කෝපයෙන් සිටින කෙනෙක්. ආදරයෙන් සිටින කෙනෙක්. මෛත්‍රියෙන් සිටින කෙනෙක්. ඉවසන කෙනෙක්. මේ තමා පරමාර්ථය. දැන් මේ තව එහාට යන්න පුළුවන්. ඒතර කොහොමද මේ සතුටින් සිටින කෙනෙක් බවට පත් වුනේ? මොන හේතු නිසාද හේතුවෙන් යන්න පුළුවන්. ඒතර ඒවත් පරමාර්ථයට අයිති. වේදනාවෙන් සිටින කෙනෙකුනම් ඒ වේදනාවෙන් සිටින කෙනෙක් බිහි වුණේ කොහොමද? කවර හේතු නිසාද? හේතු හොයාගෙන යනවා. ඒ සියල්ලමත් පරමාර්ථයට අයිති. දැන් අපි එපමණ දුරට නොයා එපමණ දුරට පෞද්ගලිකව යන්න, නමුත් මේ සාකච්ඡාවේ අපි එපමණ දුරට නොයා ඔය කාරණා ටික තමන් පිළිබඳ තමන්ගේ වර්තමාන සත්‍යය. තමන් ඉන්නේ කොහෙද? අතීතේ හිටියේ අතීතේ, නමුත් ඒ දැනගත්ත නිසා දැන් ඉන්නේ වර්තමානයේ. හිටියේ අනාගතේ, නමුත් අනාගතයේ සිටින බව දැනගත් සැනින් වර්තමාන පුරවැසියක බවට පත් වෙනවා. තමන් කරන්නේ කුමක්ද? හිතනවා, කල්පනා කරනවා, නැතිනම් කතා කරනවා, ඇවිදිනවා, කොණ්ඩෙ පීරනවා, දත් මදිනවා, කුමක් හෝ. තමන් කවුද? ඒතර ඔය සියල්ල නිසා, ඉන්න තැනයි, කරන දේ නිසා සතුටින් ඉන්නේ, අසතුටින් ඉන්න කෙනෙක්. ඒ කුමක් හෝ මේ කාරණා ටික ඔන්න කෙනෙකුට හොයාගන්න පුළුවන්. මේ කාරණා කිසියකක් තව කෙනෙකුට ඇවිත් අපිට කියලා දෙන්න බෑ. පොතක ලියලා දෙන්නත් බෑ. මොනම පොතක් කියෙව්වත් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් මේ දෙක පටලව ගන්න නොගත යුතුයි. මොන දෙකද? තව කෙනෙක් අසන විට දෙන පිළිතුරුයි, තමන්ම තමන්ගෙන් අසන විට සුවාගත යුතු පිළිතුරුයි. තව කෙනෙක් අහන ප්‍රශ්නවලට ඒ සම්මුතියට අතීතයෙන් පිළිතුරු දෙන්න. අතීත සම්මුතියෙන් තමන්ගේ ගවේෂණයේදී වර්තමානයෙන් පිළිතුරු හොයාගන්න. මේ දෙක පටලව ගන්න එපා. තමන්ගේ භාවනාවේදී අතීතයෙන් උත්තර හොයන්න යන්න එපා. සමාජයේ අහන ප්‍රශ්නවලට වර්තමානයේම උත්තර දෙන්න යන්නත් එපා. එතකොට සමාජය පටලැවෙනවා. කෙනෙක් ඇහුවොත් ඔබ කවුද? මම කියන්න පුළුවන් සතුටින් ඉන්න කෙනෙක්, දුකෙන් ඉන්න කෙනෙක්. මොනවද කරන්නේ? ඔබට උත්තර දෙනවා. කොහෙද ඉන්නේ? ඔබ ඉදිරියේ. දැන් එහෙම කියන්න පුළුවන්. දැන් එහෙම උත්තරයක් කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ කාටරි කමටහනක් විදියට එහෙම පිළිතුරක් දුන්නොත් මිස පොදුවේ ත්‍රි පරමාර්ථයෙන් ජීවත් වුණාට සම්මුතියට ගරු කරන්න. හැබැයි සම්මුතිය ඇතුළේ ඉන්න එපා. සම්මුතිය කියන්නේ සංසාරේ, සංසාරේ කියන්නේ සම්මුතිය. එතන එළියට එන්න. එළියට එන්න දොර තමයි සිහිය. වෙන දොරවල් නෑ. සිහියෙන්මයි සම්මුතිය නැමැති සිරගෙයින් එළියට එන්න පුළුවන්. සිහියෙන්මයි එළියෙ ඉන්නත් පුළුවන්. සිහිය නැති වුණ මොහොතේ නැවතත් සම්මුතියේ සිරකරුවන් බවට පත් වෙනවා. අප හැමදෑම දුක් විඳේ සම්මුතියේ සිරකරුවන් බවට පත් වෙයි. ඉතින් ඒ එතනදි කරන්නේ සම්මුතියට ද්වේෂ කරනවා. මේ සම්මුතියට ද්වේෂ කිරීමත් ඒ සම්මුතියේ සිරකරුවෙක් බවට පත් වෙන්න පුළුවන් එක ක්‍රමයක්. කාගේවත් වැරැද්දක් නිසා නොවේ අප දුක් විඳින්නේ. කාගේවත්? දැන් කාටවත් ද්වේෂ කරා කියලා අපේ දුක නැති වෙන්නේ නැහැ. සම්මුතියට මෛත්‍රී කරන්නේ. දැන් මේ මෛත්‍රී භාවනාවේ මෛත්‍රී කරන්නේ මම සම්මුතියටනේ. මම නිදුක් වෙම්මා, මගේ හිතවත් අය නිදුක් වෙත්වා, මදහත් අය නිදුක් වෙත්වා, අහිතවත් අය නිදුක් වෙත්වා, සියලු සත්වෝ. මේ සියල්ල සම්මුතිය. උතන පරමාර්ථයක් නැහැ. උතුරු දිශාවේ සිටින හැම දෙනාම නිදුක් වෙත්වා, දකුණු දිශාවේ පෙරදිග අපරදිග උඩ යට අනුදිසා මේ ඔක්කොම සම්මුති. සමස්ත මෛත්‍රී භාවනාවම පදනම් වී තිබෙන්නේ සම්මුතිය වෙතුයි. ඒතර සම්මුතියට මෛත්‍රී කරන කෙනෙකුටයි සම්මුතියෙන් එළියට යන්න පුළුවන්. සම්මුතියට දේශ කරලා එළියට යන්න බෑ. තව තවත් සම්මුතියේ හිරකරුවෙක් වෙනවා මිස. සම්මුතියට ගරු කරන්න, සම්මුතියට කෘතවේදී වෙන්න, ඒ සම්මුතියෙන් හැදූ දේවල් ආරක්ෂා කරන්න, අර පිරිමැස්ම පාවිච්චි කරන්න, අතීතයේ විදියට දකින්න, වර්තමාන ඇත්ත හොයාගන්න. සිහියෙන් සිටින විට මේව පටලව ගන්න නැතුව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඔව්, ඒට බලවත් ප්‍රයත්නයක් දැරිය යුතුයි. සිහියෙන් සිටින්නට සිහියෙන් ඉන්න වීරියක් අවශ්‍ය නැහැ. කිසි කෙනෙකුට බෑ වීරිය කොට අසිහියෙන් ඉන්න. වීරිය කරන්න කරන්න සිහිය ඇති වෙනවා. වීරිය නොකරන්න නොකරන්න අසිහියෙන් තමයි ඉන්නේ. එසා සිහිය අසිහියෙන් ජීවත් වීම වීරිය නැතිකමේ ලක්ෂණය. කම්මැලිකමේ, කුසීතකමේ, තීන මිද්දේ. අසිහිය යනු පුරුද්දට සිදුවන දෙයක්. පුරුද්දට. ඒතර පුරුද්දට වැඩ කරන විට සිහිය අවශ්‍ය නැහැ. අසිහියට පුළුවන්. පුරුද්දට යමක් කරන විට වීරියක් අවශ්‍ය නැහැ. හිතන්න අවශ්‍ය නැහැ. වෙන දෙයක් ගැන සිතමින් පුරුද්දට ගමනක් යන්න පුළුවන්. ආබල තැනට යා යුතුයි කියන චේතනාව ඇති කරගෙන යන්න බොහෝ විට 99%ක්ම වරදින්නේ නැහැ. මේ වීරියක් අවශ්‍ය නැහැ. අසිහියෙන් ගමනක් යන්න, අසිහියෙන් වැඩක් කරන්න පුරුද්දට පුළුවන්. පුරුද්දට කළ දෙයක් සිහියෙන් කරන්න යන විට ලොකු වීරියක් අවශ්‍ය වෙනවා. පුරුද්දට කළ දෙයක් සචේතනිකව, සවිඥානකව, සජීවීව සහ සාවධානව කරන්න නම් ලොකු වීරියක් අවශ්‍යයි. පුරුද්දක් කඩන්න ඕනේ වීරිය. දැන් පුරුද්ද කියලා කියන්නේ මේ කාලයක් පුරා යමක් යම් ආකාරයකට නැවත නැවත අසිහියෙන් කිරීම නිසා ඇති වුණු මානසික සහ කායික නැමියාවක්, ගතියක් පුරුද්ද කියන්නේ. කිසියම් දෙයක් එක වතාවක් කළාට පුරුද්දක් බවට පත් වෙන්නේ. යලි යලිත් අසිහියෙන් කිරීමෙන් පුරුදු බවට පත් වෙනවා. ඕනෑම දෙයක් හොඳ වේවා නරක වේවා, ඒ පුරුද්දක් බවට යම් තාක් පත් වෙනවද, ඒ තාක් දුරට සිහිය අවශ්‍ය නැහැ. අවසාන වශයෙන් පුද්ගලයා කියන්නේ පුරුදු සංකලනයකට, පුරුදුවල එකතුවකට. මම කියන්නේ පුරුදුවල එකතුවකට. වෙන කිසිවක් මුණ ගැහෙන්නේ නැහැ. කෙනෙකු තමන් කවුද කියා විශ්ලේෂණය කර බලමින් ගියොත් පුරුදු ගොඩක්, පුරුදු කන්දක්, පුරුදුම කන්දක්, පුරුදු දාස් ගානක පුරුදු. මම කියන්නේ සංඛාර. සංඛාර කියන්නේ පුරුදු. විවිධ වූ පුරුදු පොදියකටයි මම කියන්නේ. අඳින විදිය, කතා කරන විදිය, තේ හදන විදිය, කොණ්ඩෙ පීරන විදිය, ඇවිදින විදිය, නිදාගන්න විදිය, හැරෙන විදිය, වැඩ කරන විදිය, මේ පුරුදු. මේ පුරුදු සියල්ලම අසිහිය නැමැති ගෝණියට දාලා තියන්නේ. ඒතර අසිහිය නැමැති ගෝණිය ඇතුලේ හිර වෙලා තිබෙන අප්‍රමාණ වූ පුරුදු වලටයි මම කියන්නේ. තරහ ගන්නෙත් පුරුද්දට, බය වෙන්නෙත් පුරුද්දට, දුක් වෙන්නෙත් පුරුද්දට, අඬන්නෙත් පුරුද්දට, hina වෙන්නෙත් පුරුද්දට, කටට කෙල උනන්නෙත් පුරුද්දට, මේ හැම දෙයක්ම වෙන්නේ පුරුද්දට. සමස්ත සංසාරයේම පුරුද්දට යන ගමනක්. නුහුරු ගමනක් නෙවෙයි, හුරු පුරුදු ගමනකටයි සාංසාරික ගමන කියන්නේ. ගෝණි බිල්ලෙක් වගේ යන ගමනක්. මේ අසීය නැමැති ඒ මල්ල හිරාගෙන ලිහාගෙන සිතුරු කරගෙන එළියට එන්න වෙනවා. ඒ තමා සිහිය. සිහියෙන් කරන්නේ මේ අසිහිය නැමැති බිත්තර කටුව ඇතුලේ සිරව සිටි සාංසාරික ජීවියාව සත්‍යාව ඒ අසිහිය නැමැති බිත්තර කටුව පුපුරවා එළියට ගන්න. ඒ ආලෝකමත් වූ පරිසරයට ගේනවා අර අඳුරු බිත්තර කටුව පුපුරවලා. ඒට වීරියක් අවශ්‍යයි. බිත්තර කටුව ඇතුළේ ඉන්න වීරියක් ඕන, එළියට එන්න වීරිය ඕන. එළියට ඇවිත් තමන්ම තමන්ගේ කෑම හොයාගන්න, තමන්ම තමන්ගේ ආරක්ෂාව සපයාගන්න වීරියක් ඕන. තේරීම් දෙකක් තිබෙනවා. අසිහියෙන් බිත්තර කටුව ඇතුළේ දිගටම ඒ සිරවුණු සත්‍යා විදිහට ඉන්නවද, නැතිනම් අසිහිය නැමැති බිත්තර කටුව කඩාගෙන එළියට එනවද? ඒ තීරණේ වෙන්නේ වීරිය මතයි. වීරිය කළ හැකි කෙනාටයි ඒ කඩීම පහු කරන්න පුළුවන්. නොනවතින වීරිය, කැඩුණු වීරියක් නෙමෙයි. උදේට පැය භාගයක්, හවසට පැය භාගයක් නෙමෙයි. උදේ සිට රාත්‍රී වනතුරු නොකැඩුණු නොබිඳුණු වීරයක් කළ හැකි කෙනාටයි ඒ ප්‍රාතිහාර්යය පාන්න පුළුවන්. එම නිසා ඔබතුමී අහනවා ක්‍රමයක්, කෙටි ක්‍රමයක්, සරල ක්‍රමයක්. මේ තමා කෙටිම ක්‍රමය. සංසාරය බොහොම දිගයි. එහි දිග කොපමණ දැයි කවුරුවත් දන්නේ නැහැ. කාටවත් මනින්නත් බෑ. මනින්නට නම් එපමණම කලක් ජීවත් වෙන්න ඕන. ඒතකොට ඉවරයක් නැහැ. කවදාවත් උත්තරයක් හොයාගන්න බෑ. සංසාරෙ මෙපමණ දිගයි, කොපමණ දිගද කියලා. ඉන්න තරම් කල් ඒ දිගයි. නැවතුණාද කොටයි ගමන හිමීටද යන්නේ ඒ කෙටි වෙනවා. නැවතුණු තැන සසරක් නැහැ. සසර සාපේක්ෂයි අපේ සිහියටයි අසිහියටයි. අසිහිය අපව දුවවනවා සංසාරේ. හැම දෙයක් සමගම සහ හැම කෙනෙකු සමගම සිහිය අපව නවත්තනවා. යම්තාක් අසීයෙන් සිටිනවාද, යම්තාක් නොදැන ජීවත් වෙනවාද, ඒ තාක් සසර දිගයි. සසර දිග කාටද? දීඝෝ බාලානං සංසාර සද්ධම්මං අවිජානතං. මනාවු දහම නොදකින, නොදැන ගන්නා බාලයාටයි සසර දිග. ඒ පොදු ප්‍රකාශයක් නෙමෙයි, ඒ පෞද්ගලිකයි. එක දවසක් සිහියෙන් සිටීම කෙටි මගක්. ඒ දීර්ඝ ගමනක් නොවේ. සසරට සාපේක්ෂව උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රී නිින්දට යනතුරු එක දවසක් කරන කියන සිතන සෑම ක්‍රියාවක් පිළිබඳවම සිහියෙන් ඉන්නට උත්සාහ කිරීම. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කොපමණ ඔය කියන දේ කරන්න පුළුවන්ද, ඒකට කොපමණ වෙලාවක් යනවද, කොපමණ මහන්සිද, දුෂ්කරද? නෑ, ඒ පමණ වෙලාවක් යන්නේ. ඒ වෙලාවම තමයි දවස කොහොමද ගෙවෙනවනේ, ඒ කාලයම තමයි. ඊට වැඩි යන්නේ නෑ වෙලාව එක තප්පරයක්වත්. අනිත් දේවල් කරන්නට ගන්න මහන්සිය සහ එහි විපාක විඳින්න වෙනකොට නාස්ති වෙන ශක්තියත් සමග බලන විට ඒ සියල්ල එකතු කර බැලුවොත් නම් මේ එක දවසක් සිහියෙන් ඉඳ යොදවන්නේ බොහොම සුළු ශක්තියක්. එක දවසක් සිහියෙන් නොසිටීම නිසා මාස ගණන් අවුරුදු ගණන් විදිහට වෙනවා, දුර්වල වෙනවා. නිසා එක දවසක් දැන් ඔය අප විශ්වාස කරනවා නම් සම්බුද්ධ දේශනාව, ඒ සම්බුද්ධ දේශනාව හැටියට නම් ඔය දවස් හතකුත් ඇති කියලා කියනවා. ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව නම් දවස් හතකුත් ඇති. ඉතින් අපේ විශ්වාස කරනවා, අපිට ලොකු භක්තියක් තිබෙනවා බුද්ධ භාෂිත ගැන, සැක නැහැ. නමුත් ඒ පිළිපදින්න යන විට අප පසුබට වෙනවා. ඒ දේශනාවට අනුව නම් ඒ දවස් හතක් සිහියෙන් හිටියොත් ඇති හොඳටම. දවස් හත කියන්නේ බොහොම කෙටි කාලයක්, බොහොම කෙටි කාලයක්. ඊට වැඩිය කෙටි මගක්, ඊට වැඩිය කෙටි මගක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ. හැබැයි සසරට සාපේක්ෂව බැලුවොත් නම් දවස් හත කියන්නේ තත්පරයක්, ඊටත් වඩා කුඩායි. සිහිය පිහිටවා ගන්න, සතිපට්ඨානය සිහිය පිහිටවා ගන්න, එයටයි වීරිය අවශ්‍ය වෙන්නේ, එයටයි උත්සාහ කළ යුතු වන්නේ සිහිය පිහිටවා ගැනීම සඳහායි. පෙරලෙන නැති වෙන සිහියක් තිබෙන නිසා නැවත නැවත ඒ සිහිය පදිංචි කරගන්න. ඇවිත් යනවා, ඇවිත් යනවා. ඉතින් ඇවිත් ගියාට කමක් නැහැ. ආවහම් පදිංචි කරගන්න සිහිය. වැඩි වෙලාවක් ඒ සිහියෙන් වැඩ ගන්න. වැඩ ගන්න සිහිය පදිංචි වෙනවා. අතර පදිංචි වූ සිහියක් කියන අදහසයි සතිපට්ඨාන කියන්නේ. පදිංචි වූ සිහියක්, පැලපදියම් වූ සිහියක්, පිහිටි සිහියක්. අසිහියේ පදිංචිකරුවෙකු අන්න සිහිය තමා තුළ පදිංචි කර ගැනීමකුයි මේ සතිපට්ඨානයෙන් කරන්නේ. ඒක දවසක් තුළ කරන සියල්ලම පැත්තකට දාන්න. වතුර බොන විට, අඩුම ගානේ දැන් වතුර බොන විට ඒ සිහිය පාවිච්චි කරන්න යෝගියෙකු බවට පත් වෙන්න, සතිපට්ඨානය වඩන කෙනෙකු බවට පත් වෙන්න, පිපාසය අත්දකින්න. පිපාසය කියන්නේ කුමක්ද? එය සිහියෙන් අත්දකින්න එතන කායනුපස්සනාව, එතන වේදනානුපස්සනාව, ඒ පස් අනුපස්සනා දෙකම වඩනවා. හොඳින් පිපාසය අත්දකින්න, පිපාසය හඳුනා ගන්න. පසු චේතනාව, දැන් පිපාසය දැනෙනවා. ඒට කුමක්ද කරන්නේ? ඒතරීට වතුර බොන්න ඕන, යමක් පානය කළ යුතුයි. ඒ චේතනාව සිහියෙන්ම ඇති කරගන්න, පුරුද්දට නොවේ. වෙන ක්‍රම තිබෙනවද බලන්න පිපාසය නැති කරගන්න. යමක් පානය කිරීම හැර වෙන ක්‍රම ඒ ක්‍රමේන්නේ අතීතේ. වර්තමාන වශයෙන්ුත් Tamanට ක්‍රම හොයාගන්න පුළුවන්. කෙසේ හෝ චේතනාව, යමක් පානීය කිරීමේ චේතනාව. ඒතර මොනවද පානීය කරන්නේ? වතුර, තේ, පළතුරු බීම. ඒවා කොහෙද තියෙන්නේ? ඒතර ඉන්න තැන නෙමෙයි. එක්ක කුසියට යන්න ඕනේ. ශීතකරණේ අරින්න ඕනේ. වතුර ටිකක් ලිපේ තියන්න ඕනේ. දැන් මේ එක එක ක්‍රියා වෙන වෙනම සිහින් කරන්නේ. පුරුද්දට නැතුව. ද්‍රේ පාණේ හදාගෙන ඒ කෝප්පෙකට විදුරුවකට දමාගෙන ඒ දිහා බලන්න. ඒ ඇහින් බලන්න. ඒ සුවඳ නාසයෙන් ආග්‍රහණය කරන්න. ඒ සිසිලස හෝ උණුසුම අතින් ස්පර්ශ කරන්න. මේ සියල්ලම භාවනාව. ඊළඟට ටිකෙන් ටික පානය කරන්න. ඊ රසයේ සිහියෙන් අත්දකින්න. එයින් පිපාසයේ සංසිඳන හැටි, උගුරෙන් උගුර පිපාසයේ සංසිඳන හැටි අත්දකින්න. මොහොතක් ඒ පිපාසයේ සහ මුලින්ම දුරු වුණු ඒ අත්දැකීමක් සිහින් ගන්න. දැන් පිපාසය නෑ. ඒ පිපාසය නැමැති අපහසුතාවේ නෑ. මේ පාණිය නිසා ඒ කෙරෙහි කෘතවේදී වෙන්න. එය හැදු වැවු ගෙනා හැම දෙනා කෙරෙහිම කෘතවේදී වෙන්න. කෘතවේදී වෙන්න පුළුවන්නේ සිහියෙන් සිටින කෙනෙකුට පමණයි. සිහියෙන් නොසිටිතායේ වැඩ කරන්නේ මැෂින් වගේ, යන්ත්‍ර වගේ. යන්ත්‍රයකට බෑ කවදාවත් කෘතවේදී වෙන්න. යන්ත්‍රය දන්නේ කුමක්ද කෘතවේදීත්වය කියලා. කිසියම් මොහතක කෙනෙකු කෘතවේදීත්වය ඇති කරගන්නාද, ඒ මොහොතේ එතනත්තා යාන්ත්‍රික බවින් මිදී සිහියෙන් සිටින කෙනෙකු බවට පත් වෙනවා. ඉන්පසු ඒ කෘතවේදීත්වයෙන් මේ කෝපය වීදුරුව හොදන්න. කරදරයක් විදියට නෙමෙයි, තමන්ගේ පිපාසය සංසිඳවා ගන්න උපකාර වුණු දෙයකට දක්වන ප්‍රතිඋපකාරයක් විදියට හොදන්න. ඒ තිබ්බතනින් තියන්න. දැන් මේ සියල්ල දැන් කියනකොට මිනිත්තු 10ක් 15ක් යනවා. නමුත් කරන විට අර වෙලාවම තමයි. අතිරේක කාලයක් කියන්නේ ওই ටිකට යන වෙලාවම තමයි. නමුත් ඔබ බොන්නේ වෙනද බීපු තේක නෙවෙයි. අලුත්ම තේක, අලුත්ම දෙහි පානයක්, අලුත්ම දොඩම් වීදුරුවක්, අලුත්ම පිපාසයක්, මෙතෙක්වත් නොදුටු පිපාසයක්. පිපාසයේ කුමක්දයි නොදැනයි අප තිබහට බොන්නේ. දැන් පිපාසය දන්නා කෙනෙක් ඊළඟට ඒ සංසිඳුනාම පිපාසය නැති කෙනෙක්, ඒ අත්දැකීමත් හරීම ලස්සනයි. කාලය ගැන වැඩිය හිතන්න යන්න එපා. ඔය තියෙන කාලෙෙම සිහිය හදාගන්න පුළුවන්. අතිරේක තව විනාඩි 2 3ක් 5ක් 10ක් ඔය වැඩවලට වැය වුණත් එය පාඩුවක් නන් නොවේයි. සිහියෙන් වැඩක් කරන්න තව විනාඩි 5ක් 10ක් වැඩියෙන් ගියා කියා එයින් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ලෞකික වශයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ලෝකෝත්තර වශයෙන් නම් කොහොමත් පාඩුවක් වෙන්නේ නැහැ. සිහියෙන් අපි වැඩ කරන, සිහියෙන් ගත කරන හැම විනාඩියකටම සංසාරේ ලොකු කෙටිවීමක් වෙනවා. සංසාරයේ වශයෙන් අසිහියෙන් ඉන්න හැම විනාඩියකටම සංසාරේ දික් වෙනවා. ඒ පැත්තෙන් ලෞකික පැත්තෙන් බැලුවත් සිහියෙන් වැඩ කරන විට ලොකු ඉතිරියක්, සම්පත් ඉතිරි වෙනවා, තමන්ගේ ශ්‍රම ශක්තිය ඉතිරි වෙනවා, කාලය ඉතිරි වෙනවා. දෙතුන් වතාව නැවත නැවත වැරදි හදන්න වෙන්නේ. අතපසු වීම අඩුයි, පසුතැවිලි වීම අඩුයි. අවශ්‍ය නම් සිහියෙන් ඉන්න ඒට බාධා නැහැ. දහම ඉදිරිපත් කර තිබෙන්නේ සරලම සහ කෙටිම මඟයි. සම්මුතිය ආපව හැරි බලන්නේ. සම්මුතිය හැම විටම කරන්නේ ඉදිරියට ප්‍රක්ෂේපණය කරන, සැලසුම් කරන. අතීතේ ජීවත් වෙමින් සම්මුතිය කරන්නේ අනාගතය සැලසුම් කිරීම. හැම විටම අනාගතය සැලසුම් කරන. කිසියම් කාරණයකට කෝපයටපත් වුණා කියන්නේ. ඒ කෝපයටපත් වූ කාරණය සම්මුතිය දෙයක්. ඒ සිදුවීම සම්මුතිය තුල සිදුවුණු දෙයක්. ඒ සම්මුතිය තුල කෙනෙක් කියූ දෙයක්, කෙනෙක් කළ දෙයක්, කෙනෙක් නොකියූ දෙයක්, කෙනෙක් නොකළ දෙයක්, තමන්ගෙම වැරදක් කුමක් හෝ ඒ සම්මුතික සිදුවීමකටයි අප කෝප වෙන්නේ. ඒක කෝප වුණෙත් අප සම්මුතියට අනුව සිටු නිසා, හැමදෑම හිතන විදියට සිටු නිසායි තරහව. ඒකට තරහ එන හේතුවත් සම්මුතිය. තරහ කියන්නේ සම්මුතිය. දෙතෙන්ට ඇවිත් කෝපයටපත් වූ කෙනෙකු බවට පත් වෙලා ඉන්න අනතුරු අප කරන්නේ කුමක්ද? කෝපයෙන් යුතුව සැලසුම් කරන. කොහොමද පිළිගන්නේ? කොහොමද රිදවන්නේ? කොහොමද බනින්නේ? කොතනදීද බනින්නේ? මොනවද කියන්නේ? නැවත උදව්වක් ඉල්ලුවොත් කරන්නේ, නැවත කතා කරන්නේ. මේ කෝපයේ ඇතුළේ ඉඳගෙන අතීතේ නිසා කෝප වෙලා ඒ කෝපය ඇතුළේ ඉඳගෙන කරන්නේ අනාගතයේ සැලසුම් කරන. දුක් විඳින්න තමන්ටත් අනුන්ටත් දුකක්ම දෙන්න අනාගතේ සැලසුම් කරනවා. ඒත් මේ තමයි සාමාන්‍ය චින්තනය. එතකොට ඒ විට දැන් ඔබතුමිය අහන්නේ කොහොමද ආපසු බැලීම පරමාර්ථයට එන්නේ, සීයට එන්නේ? ඒ ආපසු බලන්නට නම් ආපසු හැරෙන්නට ඕනේ. මේ අනාගතයේ දුක් විඳින්න සැලසුම් කරමින් සිටිනවා වෙනුවට ඒක නවත්තනවා, නවත්තලා ආපහු හැරෙනවා. ඒ හැරීම සිදු වෙන්නේ සිහියෙන්. සිහියෙන් හැරුන්නේ නැත්නම් දිගින් දිගටම කෝපයෙන් අනාගතයේ සැලසුම් කරනවා. හෙටට ලබන අවුරුද්දට පමණක් නෙමෙයි ඊළඟ ජන්මයට පවා. සිහියසැනින් නවතිනවා. නැවතුණාට පස්සේ බලන්න පුළුවන් කොහොමද මා මේ තත්ත්වයටපත් වුනේ? මෙහෙම වෛර කරන, මෙහෙම පරිගහන මෙබඳු කෙනෙකු බවට පත් වුනේ කෙසේද? එහෙම කෙනෙක් විදියට නෙමෙයි මා හිටියේ මීට විනාඩි 10කට කලින්. 10කට කලින් hina වෙවි සැහැල්ලුවෙන් හිටිය කෙනෙක්. නමුත් විනාඩි 10කට පස්සේ දැන් යකෙක් ඉන්නවද? කොහොමද මේ අර සතුටින් සිටි මිනිසයා වියරු වැටුණු යකෙකු බවට පත් වුණේ විනාඩි 10ක් ඇතුළත? කොහොමද? අන්න ඒ තමයි හොයාගන්න ඕනේ රහස. ඒ රහස හොයාගන්න ඉතින් ආපහු යනවා. අර හිටිය තැනට යනවා. අඩියෙන් අඩිය මතක් කරගන්න. කොහොමද මෙහෙම වුනේ? ආපසු බැලීම, ආවර්ජනය හෝ ප්‍රත්‍යවේක්ෂා අපට කියා දෙනවා අපට කුමක්ද වුනේ, නැතිනම් අප කුමක්ද අපට කරගත්තේ. ඒ සියල්ල අප කරගත්ත දේවල් නමුත් දන්නේ නැතු. ඇස් වහගෙන වේගයෙන් මේට අජාන් චාය ආචාර්ය චාහාම්ද්‍රන් වහන්සේ දෙන උපමාව තමයි බොහොම අපූර්ව උපමාවක්. ගහක් උඩ සිටින කෙනෙක් ලිස්සල වැටුණොත් ඊළඟ තප්පරේ එලිස් අත ලිස්සනවා, පය ලිස්සනවා දන්නවා. ඊළඟට දැනෙන්නේ පොළවේ වදින එක, වැටෙන එක. ඒ අතර වෙන දේවල් දන්නේ නැහැ. එපමණට වේගයෙන් වැටෙනවා, එපමණටම අසිහියෙන් වැටෙනවා. අසිහිය නිසායි වැටුනේ. පය ලිස්සලා වැටෙන්නේත් අසිහියෙන් සහ වේගයෙන්. දැන් බිම වැටිලා, බිම වැටිලා ඉන්නවා. ඉතින් අවශ්‍ය නම් ඒ තැනත්තට පුළුවන් උඩුබැලිය අතට හැරිලා බලන්න, කොතනද මා හිටියේ, කොහොමද වැටුනේ. එහෙම බැලුවොත් පේනවා උඩ තමන් හිටිය තැන. ඒ හිටිය ආකාරය මතක් කරගන්න පුළුවන්. එතන හිටිය විදිහ හරිනෑ. ඒක දිරච්ඡාත්ත, නොමේරුව අත්ත, කැඩුණු අත්ත. එහෙම එකකයි හිටියේ. ඒ නිසායි වැටුනේ. ඒතර වැටෙනකොට මොනවද පහු කරගෙන ආවේ? අතු කීයක් පහු කරන් ආවද? ඒ සියල්ල ආපහු බලනකොට පේනවා. අහවල් අත්ත පහු වුණා. අහවල් අත්ත පහු වුණා. එතන සීයෙන් හිටියානම් ඒ අත්ත එල්ලෙන්න තිබ්බා. ඒ අත්ත සී පහු කරනකොට සීය නැති වුණාට ඊළඟ අත්තට එනකොට සීය තිබ්බනම් ඒ අත්ත එල්ලෙන්න තිබ්බා. ඒතර මේ බිමට වැටිලා අතපය කැඩිලා මේ මාරාන්තික වේදනාවක් විඳිනවා. හැබැයි මේ වේදනාව, ඒ අපහසුතාවය විඳින්ට වෙන්නේ ඒක තැනකදී හරි සිහියෙන් හිටියා. ඒක තැනකවත් සිහියෙන් හිටියේ නැහැ. ඒ නිසායි මේම වැටුනේ. හැබැයි ආපහු උඩ බැලුවොත්, ආපහු හැරලා බැලුවොත් පේනවා. ඒ ආපසු හැරී බැලීමෙන් ලබන අවබෝධය උදව් වෙනවා ඊළඟ වතාවේ එහෙම වැටෙන්නේ නැතුව ඉන්න. ඊළඟ වතාවේ වැටුණත් එපමණ පහලට වැටෙන්න කලින් නවතින්න හේතු වෙනවා. බැලුවේ නැත්තම් හැමදෑම වැටෙනවා. හැමදෑම කොන්ද කඩා ගන්න. හැමදෑම නැකිට ගන්න බැරුව උත්පල වෙනවා. ආයෙත් වැටෙනවා. ආයෙත් මේ වැටීම ඉවරයක් නැහැ. අප හිතනවා ලිස්සන නිසායි වැටෙන්නේ. නෑ, ලිස්සන නිසා නෙවෙයි, අපේ අසීය නිසා වැටෙන්නේ. ලිස්සන් නැති ඕනේ තැනක මිනිස්සු වැටෙනවා සීය නිසා. ලිස්සන ඕනේ තැනක වැටෙන්නේ නැතුව යන්නත් පුළුවන් හොඳ සීයක් තිබුණ. එස අවසාන වශයෙන් නැවතත් එන්නේ සීයටයි. අසීහියයි සියලු ප්‍රශ්නවලට හේතුව සීහියයි විසඳුම. මේ දෙක වෙන් කරලා හඳුනගන්න පුළුවන්නේ ආපහු බැලුවොත් පමණයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් පමණයි. ආවර්ජනය කරන කෙනෙකුට පමණයි. තව ප්‍රශ්න නැත්නම් අප ටිකක් සිටගෙන භාවනා කරමු. සංසුන් වෛරියව වෙනස් කොට මේ හිට ගන්න. හිස් මුදුනේ සිට පාදාන්තය තෙක් ඉහළ සිට පහළට අවධානය යොමු කරන්න. බලන්න ඉහළ සිට පහළට ශරීරය කොටස් කීයකින්ද හැදිලා තියෙන්නේ? නම් කීයක් දෙන්න පුළුවන්ද? එක් එක් කොටස වෙන වෙනම ලබන අත්දැකීම් වෙනස් වෙනස් සංවේදනා දැනෙන්නේ හිසට දැනෙන සංවේදනාව නොවේ දෙපතුල් වලට දැනෙන්නේ වෙනස් වෙනස් කොටස් ගණනාවක එකතුවක් වෙනස් වෙනස් අත්දැකීම් ලබමින් සිදුවන පැවැත්මක් ඒට දෙන නම තමා ශරීරය සමග නැවත පරයන්කයට එන්න වාඩි වී භාවනා අත්දකින්න ආස්වාසී සැහැල්ලුව අත්දකින්න ප්‍රස්වාසී සැහැල්ලුව ආස්වාසීදී සංසුන් ප්‍රස්වාසීදී සංසුන් අත්දකින්න සංසුන් බව ආශ්වාසේදී ප්‍රශ්වාසේදී කොපමණ සැහැල්ලුවකින්ද සිටින්නේ තිබුණත් කායික අපහසුතා දැනුණත් කායික වෙහෙස මානසිකව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සැහැල්ලුවෙන් ගත කළ දවසක් සැහැල්ලුවෙන් ජීවිතේ හරය සහ ගැඹුර සොයා ගිය දිනයක් මේ ඒ ගමනේ නිමාව නැවතුම නොවේ පොදුවේ යා හැකි දුර අපි ගියා මෙතනින් එහාට තනිව යා යුතු ගමන ඒ ගමන යන්නට ඔබ අප හැම දිනාටම හැකියාව තිබෙනවා ඕනෑකම තිබෙනවා අවශ්‍ය අදිෂ්ඨානයයි වීරියයි උදෑසන පේවත් සමාදම් වුණා භාවනා කළා බණ ඇහුවා ධර්ම සාකච්ඡා කළා දන් දුන්නා මේ සියලු පින්කම් පුණ්‍ය කර්ම සහ කුසල් උපකාරී කරගමු දුක් නොවිඳින අසහනයටපත් නොවුණු කෙනෙකු තමා තුළින් නිර්මාණය කරගන්න. ඒ අදිටන පෙරදැරිව කතා කළ කෘතවේදීත්වය හදවතින්ම උපදවාගමු මෙබඳු දිනයක් සැහැල්ලුවෙන් ගත කරන්නට අපට අනුග්‍රහය දක්වූ අනුග්‍රහක කල්‍යාණ මිත්‍රයන්ව සිහිපත් කරගන්න විශේෂින්ම උදෑසන දානය දහවල් දානය ඊයේ සවස ගිලම්පස පිරිනැමු ඒ කල්‍යාණ මිත්‍රයන්ව මේ යන ගමන කෙරෙහි සැබෑ භක්තියකින් හෘදයාංගම වූ ගෞරවයකින් ඒ දානමය අනුග්‍රහය දැක්වේ වෙන කිසිම අරමුණකින් නොවේ. බාප හැම දෙනාම එක මොහොතක් හෝ සැනසිල්ලේ සිටිනවා දකින්නට එක පියවරකින් හෝ මේ දහම්මගේ ගමන් කරනවා දකින්නට ඒ සඳහා පෝෂණය ලබා දෙන්නට සංවේදී මිනිසුන්සේ අපි හදවතින්ම කෘතවේදී වෙමු. අපට ඊයේ ගිලම්පස උදේ දානය පිරිනමු කල්‍යාණ මිත්‍ර හිතවත් බණ්ඩාරනායක මහත්මා කෙරෙහි එමෙන්ම දහවල් දානය පිරිනැමු විජේසිංහ මහත්මා ඒ මහත්මිය එමෙන්ම ඒ දියණිය රිද්මිකා දියණිය සහ ඒ සෙසු මිත්‍රයන් ඥාතීන් දහමට කවදත් ලැබි පවුල එතුමන්ලගේ නිවසෙත් මෙබඳු වැඩසටහන් පැවැත්වෙනවා පැවැත්තුවා. එහි ආශ්චර්යය හැම දෙනා සමගම බෙදා ගැනීමේ අදහසින් මේ දහවල් දානය පිරිනැමන්නේ පිරිනැමුවේ. අපි මේ අවස්ථාවේ කෘතවේදීව ඒ හැම දෙනාම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරමු. කෘතවේදීත්වයෙන් කරන පුණ්‍යානුමෝදනාව සහ ආශිර්වාදය දෙවින්ම බලගත් වී ශක්තිමත්. ඒ හැම දෙනාම කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා, ඒ කල්‍යාණ මිත්‍ර විජේසිංහ මහත්මයා, ඒ මහත්මිය, ඒ දියණිය, ඒ මිත්‍රයන් හැම දෙනාම බලාපොරොත්තු වෙනවා නම් මේ ගමන පහසුවෙන් ගමන් කරන්නට එසේම වේවා. එසේම ඒ පවුල්වල ජීවත් වෙන මෙරට සහ පිටරට ජීවත් වෙන හැම දෙනාට මේ ආශිර්වාදය ලැබේවා. නිදුක්ව නිරෝගීව ජීවත් වන්නට දැහැමින් සෙමින් ජීවත් වන්නට එමෙන්ම යම් තාක් දෙනා මිය පරලෝකියාද ඒ හැම දෙනාමත් මෙබඳු පින්කම් දැක සතුටටපත් වෙත්වා, කුසල් සිත්ම පහළ කර ගනිත්වා. එතුමන්ලාටත් මේ අප හැම දෙනාටමත් වඩ වඩාත් කල්‍යාණ මිත්‍ර මඟ පෙන්වීම ලැබ කායිකව සහ මානසිකව නිරෝගීව විවේකයේ උපදවාගෙන වඩ වඩාත් දහමට සමීප වෙන්නට හේතු වේවා, වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.